SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
ජාතික සංහිඳියාව සහ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලාංකියන් අතර විශේෂිත කතාබහක් ඇතිවලා තියෙන කාලවකවානුවක අපි දකිනවා විවිධ ස්වරූපෙන් මේ සඳහා සංවාද ඇතිවෙමින් පවතින. මේට ටික දිනකට කලින් ඔස්ට්‍රේලියාවට පැමිණියා ශ්‍රී ලංකාවේ ජාතික සහජීවන සංවාද සහ රාජ්‍ය භාෂා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මනෝ ගණේෂන් මහතා. ඇතට මේ මහතා පැමිණියේ පෞද්ගලික සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට. එසේ වුවත් අපේ ශ්‍රී ලාංකේය ජනප්‍රජාව හමුවන්නට එතුමන් පැකිලුනේ නැහැ. මෙල්බර්න් මේ සඳහා යම් කිසි වූ ජනහමුවක් පැවැත්වුණා. ඒ මහතාගේ පෞද්ගලික සංචාරයක් වුණත් යම් කිසි වූ කාල සීමාවක් මේ සඳහා වෙන් කරගෙන මෙල්බර්න්හි සිංහල දෙමළ ජනප්‍රජාව ඇමතීම උදෙසා යම් කිසි වූ සමුළුවක් සඳහා ඒ මහතා සම්බන්ධ වුණා. ඉතින් එතනදී මහට අවකාශ ලැබුණා SBS සිංහල ගුවන්විදුලිය වෙනුවෙන් රාජමාත්‍ය මනෝ ගණේෂන් මහතා කෙටි සංවාදයකට එකතු කරගන්නට. දැන් එතනදී ඇති වුණු සාකච්ඡාව සඳහා තමයි ඔබව යොමු කරවන්නට මා දැන් බලාපොරොත්තු වෙන්නේ. දැන් SBS සිංහල ගුවන්විදුලියට අපිට විශේෂ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ වෙනකොට ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටිනවා ජාතික සංවාද සහයකබද්ධතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මනෝ ගණේෂන් මහතා. අපි එතුමන්ව බොහොම සාදරයෙන් SBS සිංහල වැඩසටහනේ ඔබ සියලුම අසන්නන් වෙනුවෙන් පිළිගන්නවා. ආයුබෝවන් නැමැතුමා, වණක්කම්.
ආයුබෝවන්, වණක්කම්. අස්සලාමු අලයිකුම්.
හොඳයි. ඇත්තටම දැන් අපේ ජනප්‍රජාව බොහොම උනන්දුවෙන් සහ විශේෂ කතාබහක සිටින්නේ මේ ව්‍යවස්ථා ප්‍රතිසංශෝධන පිළිබඳව. ඉතින් එහිදී ජාතික සහයෝගීතාව සහ සංවිධියාව පිළිබඳව විශේෂ අවධානයක් යොමුලා තියෙන කාලයකදී මම ඔබතුමන්ගෙන් දැනගන්නට කැමතියි, ඇත්තටම මේ සිදුවන්නට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව දෙමළ ජනප්‍රජාව නියෝජනය කරන අමාත්‍යවරයෙකු විදිහට ඔබතුමාගේ අදහස සහ මතය මොකක්ද?
ඇත්තටම මම දෙමළ ජනතාව පමණක් නෙමෙයි නියෝජනය කරන්නේ. මම ඇමතිවරිය ඇඩියට මේ රටේ අපේ රටේ ජීවත් වෙන සෑම ජනකොටසම සිංහල, දමිළ, මුස්ලිම් මේ වගේ බෞද්ධ, ඉස්ලාම්, කතෝලික සෑම ශ්‍රී ලාංකිකයෙක්ම නියෝජනය කරමින් තමයි මගේ රාජකාරිය කරගෙන යන්නේ. ඉතින් මම කියන්න ඕන මේ මගේ සඩම් පාටය වෙලා තියෙන්නේ මොනවත් නෙවෙයි, ශ්‍රී ලාංකේ අපේ අනන්‍යතාවය, විවිධත්වයේ ශක්තිය කියන සඩම් පාට තමයි පටන් අරන් ඉස්සරහට අරගෙන යන්නේ. අපි වෙන් වෙලා ගහගෙන කොටාගෙන මරාගෙන හිටපු කාලේ ඉවරයි. ඒවා නවත්තලා පිටිපස්සට දාලා ඉතිහාසෙට බාර දීලා ඉදිරියේ අපි ශ්‍රී ලාංකික රටේ ගමන් කරන්න කාලය උදා වෙලා තිනවා. ඉතින් මේ අවස්ථාවේදී ඒක පදනම් කරගෙන තමයි අලුත් ව්‍යවස්ථාවක් අපි දැන් නිර්මාණ කිරීමෙන් සිටින්නේ. ව්‍යවස්ථාවේ තුල සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජනකොටසකම බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න ඕන කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් කවුරුත් එතන ඉඳගෙන මේ වෙනිසියේ වෙළඳයක් ඇඩියට මස්රාත්තල මට ඕන කියලා දඟ කරන්න බෑ. එම කරන්න බෑ. එම කරා නම් අපි කවදාවත් මේ අපේ ඉදිරි අනාගතය අපි තවර කරගන්න බැරි වෙයි මම හිතනවා. එනිසා අපි give and take policy දීලා සාකච්ඡා කරලා වැඩේ කරමු කියලා කියනවා. එහෙම කරන්න ඕන අපි එතනට එන්න ඕන අපි. එනිසා දැන් වෙලා දැන් වෙනකොට අපි ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහිම කමිට පත් වෙලා තිනවා. 21 දෙනෙක් කමිට පත් වෙලා තිනවා. ඒකින් අග්‍රමත්තම සභාපතිවරෙන් ඉන්න මමත් එතන ඉන්නවා. අනික පක්ෂ නායකවරුන් ඉන්නවා. ඒක ආණ්ඩුවේ වැඩක් නෙවෙයි. ආණ්ඩුවේ මැතිඅමතිවරු පමණක් නෙවෙයි එතන ඉන්නේ. ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා දස් පක්ෂයේ මැතිඅමතිවරුන් ඉන්නවා. මමත් ඉන්න මැමතිවරයෙක් විතර ඉන්නවා. ඒ වගේ ජාතික එළවරුමේ නායකයෙක් අතර ඉන්නවා. ඒ වගේ ජනතාන්තිපර නායකයෙක් අතර ඉන්නවා. ඒ වගේ TNA නායකයෙක් ඉන්නවා. ඒකාපති විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායමේ නියෝජන කරමින් දිනේෂ් ගුණවර්ධන ප්‍රසන්න නනතුංග දෙන්නෙක් ඉතර ඉන්නවා. එතකොට මේක සම්පූර්ණ රටේ වැඩක් විදිහට කරන්නේ අපි. ඒ නිසා දැන් අපි පොට දේශපාලන වාසි ලබා ගන්නට ජාතිවාදී, අන්තවාදී, බෙදුම්වාදී අවශ්‍ය නැතුව අපි වැඩ කරන්න ඕන කියලා හිතනවා. එහෙමනම් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී සෑම ජනකොටසටම සාධාරණයි ලබා දෙන විදිහට ව්‍යවස්ථාවක් නිර්මාණ කරගන්නට. දෙමළ ජනතාව පැත්තෙන් උතුරු නගර ඒකාබද්ධ කරන්න ඕන, කරලා දෙන්න ඕන කියලා ඉල්ලීමක් අපිට ලැබිලා තියෙනවා. TNA සංවිධානය ඒ ගැන කතා කරනවා. නමුත් නැගෙනහිරේ පළාතේ ජීවත් වෙනවා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව. ඉතින් සිංහල, මුස්ලිම් ජනතාව කැමති නැතු කොහොමද ඒකාබද්ධ කරන්නේ? බෑනේ. ප්‍රශ්න තියෙනව නේද? දැන් ඇත්තටම දැන් ඉන්දුලංකා කිවිසුමෙන් තමයි ඒ කැලල ආවේ. එතනත් රෙෆරෙන්ඩම් එකක් පවත්වන්න ඕනට කියනවා. රෙෆරෙන්ඩම් එකෙන් සිංහල මුස්ලිම් ජනතාව කැමති දක්වුවා නම් කරන්න පුළුවන්. ඒ වගේ අනිත් පැත්තකින් සමහර සිංහල නියෝජනය කරන පක්ෂවල බලය විමතගත කර ඉන්නකොට ඒ සම්බන්ධව එන්න ඒකකේ ඇවිල්ලා ඩිස්ත්‍රික්කේ වෙන්න ඕන කිව්වා. පළාත් නෙවෙයි ඩිස්ත්‍රික් කියලා කිව්වා. දෙමළ පැත්තෙන් ඉඳලා පළාත් දෙකක් ඒකාබද්ධ කරන්න ඕන කියලා කිව්වා. ඒ නිසා මැදේ මාවතේ ගමන් කරන අපි අය තමයි උතුරු නගර ඒකාබද්ධත් නැහැ, ඩිස්ත්‍රික්කුත් නැහැ, පළාත තමයි අපි එකක කියලා තැනට අපි සාමාන්‍යයෙන් තින්දු වෙලා තියෙනවා. කවර තින්දු වෙලා අවසන් තින්දු වෙලා නැහැ. නමුත් අපි තැනන් ඉන්නවා කියලා කියන්න ඕනේ. ඒ වගේ බෞද්ධහගමට තියෙන ප්‍රධාන අවස්ථාව දෙම් තෙන්නේ තේනිරි අවස්ථාව දෙන අවස්ථාව අලුත් අවස්ථාවක් අමි වෙන්නේ නැහැ. ඒකගතාවේ ටීඑන්ඒ එකක වෙලා තියෙනවා කවුරුත් එකක වෙලා තියෙනවා මගේ පෞද්ගලික මතය මම ආයම ඒතිස්ට් ඒ නිසා මම විශ්වාස කරන්න කිසිම ආගමක කාගේ සාවරය පිළිබඳ මම ලබා දෙනවන ගෞරවය ලබා දෙනවා බෞද්ධ ආගමට තියෙන තැන අයිමි වෙන්නේ නැහැ ඒ වගේ ෆෙඩරල් ව්‍යවස්ථාව කියලා ඒ නැත්නම් ඒකීය ව්‍යවස්ථාව කියලා කියාගෙන අපි වචන වලින් ඉරවලා ඉන්න ඕනේ කියලා මම හිතනවා දැන් බලන්න ඉන්දියාව තියෙනවා අසල් වැසියා ඉන්දියාවේ ව්‍යවස්ථාවේ කොතනවත් ෆෙඩරල් හෝ ඒකීය කියලා වචන නැහැ නමුත් ඒක ෆෙඩරල් කියලා හිතන අයට ෆෙඩරල් වගේ පේනවා ඒකීය වගේ හිතන අයට ඒකීය වගේ පේනවා සමහර රටවල ව්‍යවස්ථාවක් නැහැ එංගලන්තේ බ්‍රිටන් රටේ ව්‍යවස්ථාවක් නැහැ නමුත් ඒගොල්ලන් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මේ වචන සෙට් වල ඉරවන්නේ නැතුව අපි ඉස්සරහට යන්න ඕන කියලා හිතනවා
අමතුමා ඇත්තටම දැන් මේ 13 වෙනි සංශෝධනයේ පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා මේ අලුත් ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අපි දන්නවා ඒක තාම බලාත්මක වෙලා නැහැ කියලා. දැන් ඔබතුමා විශ්වාස කරන්නේ මොකක්ද 13 වෙනි සංශෝධනයේ කොයි ආකාරයෙන් අනුගත වෙන්නටද මේ අලුත් ව්‍යවස්ථා සංශෝධනත් එක්ක?
13 වෙනි සංශෝධනය තමයි දැන් අපේ ව්‍යවස්ථාවේ තියෙන එකම බලය බෙදීම පිළිබඳ තියෙන එකම නීතියක්. ඒ නීතියක් නැහැනේ අපි විවිධ අවස්ථාවක කතා කරා. බණ්ඩාරනායක මහත්මය, සෙල්වනායක මහත්මය, ගිවිසුම අසංකරා, ඩඩ්ලි සේනායක මහත්මය අසංකරා නමුත් ක්‍රියාත්මකුනේ නැහැ. ඒ නිසා තමයි දෙමළ ජනතාවට දෙමළ තරුණයන්ට බිච්චියට හේතු වෙලා හරි තල්ලු වෙලා හරි ඒගොල්ලන් අවියත අතර ගන්න අවස්ථාවක් උදා වෙනා කියලා මම හිතනවා. ඒ නිසා දැන් ඒ කාලේ නැහැ. දැන් 13 වෙනි ව්‍යවස්ථාව තියෙනවා. 13 වෙනි සංශෝධන තියෙන ව්‍යවස්ථාවල තියෙනවා. ඒ 13 වෙනි සංශෝධනය පිළිබඳව අපේ ආණ්ඩුව ඒ වගේම ඉටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් ප්‍රගතිශීලී ස්ථාවර දරලා තියෙන කියලා මම හිතනවා. එයා යුද්ධය අවසන් වුණාන් පසුව 2009 මේ මාස 23 වෙනිදා ලංකාවට පැමිණිය බැන් කි මූන් එවිට එක්සත් ජාතික මාලිගාවතුමා එක්ක සාකච්ඡා කරලා ඒකවද ප්‍රකාශනය කරලා තිබුණා. ඒකෙන් තම පැහැදිලි මහින්ද රාජපක්ෂ මහත්මය කියලා තියෙනවා 13 වෙනි සංශෝධනය මම සම්පූර්ණ ක්‍රියාත්මක කරන්නම්. කරලා දමෙල පක්ෂ සමග ඒනේ සමාන පක්ෂ සමගම සාකච්ඡා කරලා 13 වෙනි සංශෝධනය වැඩි දියුණු කරනනම් I agree to enhance the amendment කියලා කියලා තියෙනවා. ඒක 13 plus කියලා කියන්නේ. ඒ නිසා 13 වෙනි සංශෝධනය කිසිම අඩුවක් නැතුව ක්‍රියාත්මක කරන්න එකඟ වෙන්න ඕන.
අමතුමා දැන් ඔබතුමා මේ ජාතික සංහිඳියාව පිළිබඳව විශේෂ සංවාදයක් රට තුළ ඇති කිරීම සඳහා විශේෂයෙන්ම ඒ සම්බන්ධව වගකීමක් දැරිය හැකි අමාත්‍යවරයෙක්. දැන් ජාතීන් අතර සංහිඳියාව පිළිබඳව මේ දවස්වල විශේෂයෙන් කතා වෙනවා ලංකාව තුළ ඇතුළත තියෙන යම් යම් ස්ථානීය වශයෙන් ඇතුළත තියෙන යම් යම් සිදුවීම් පිළිබඳව කතා බහ කරද්දී. ඇත්තටම මේ මොකක්ද ඔබතුමාගේ අදහස මේ දැන් ඇති වෙලා තියෙන මුස්ලිම් සිංහල ඒ වගේම කාලයකට කලින් අපි දැන් මේ මොහොම මෑතකදී ආවුණ සිංහල දමිළ ප්‍රශ්නය පිළිබඳව තවදුරටත් යම් යම් උතුරු ඇති වුණු සිදුවීම් හරහා කතා බහ වෙනවා. මොන වගේ සංවාදයේද සමස්ත ජාතියක් විදිහට ගොඩනැගිය යුත්තේ මේ අවස්ථාවේදී
මම පටන් ගන්නකොට කිව්වා ශ්‍රී ලාංකේය අපේ අනන්‍යතාවය විවිධත්ව ශක්තිය විවිධත්වය කියන්නේ මේ රට තුළ භාෂා තුනක් තියෙනවා සිංහල දමිළ ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි භාෂාව සංධාන භාෂාව අනිත් භාෂා සිංහල දෙමළ දෙක භාෂා දෙකම අපේ ජාතික සහ රාජ්‍ය භාෂා ජාතිය කියලා කියනකොට සිංහල දෙමළ මුස්ලිම් පමණක් නෙවෙයි මගේ රටේ අපේ රටේ ජනවර්ග 19ක් තියෙනවා ඒ සම්බන්ධව විස්තරානුකූල පොතක් අපි මගේ අමාත්‍යාංශය හරහා මේ ජූලයි මාසේ 18 වෙනිදා කොළඹ නිකුත් කරන්න මම බලාපොරොත්තු වෙලා සිටිනවා. ඉතින් මේ රටේ භාෂා තුන ජනවර්ග 19 මේක තමයි ලස්සන ශ්‍රී ලංකාව. ඒක තේරුම් ගන්න ඕන. විවිධත්වයේ තියෙන ශක්තිය අපි තේරුම් ගන්න ඕන. වර්ණවත් බව තේරුම් ගන්න ඕන. බලන්න ඕස්ට්‍රේලියාව කොහොමද ඉන්නේ කියලා. ජාතීන් කීයක් ජීවත් වෙනවද මේ? භාෂා කීයක් තියෙනවද මේ? සෑම ජාතීන් සෑම භාෂාවට සෑම ආගමටම තියෙන නිහද නිදාස අවස්ථාව මේ විස්ථානුකූලව මේ ලබා දෙලා තියෙනවා නීති අනුකූලව ලබා දෙලා තියෙනවා මේක ඒක බලලා අපි දැනගන්න ඕනේ නැත්තම් අපි රටා දන්න බෑ තවමත් අපි ලිඳකට ඉරවෙච්ච ගෙම්බෙක් වගේ අපි එසුරුණා නම් හරියන්නේ නැහැ රට ඉදිරියට යන්න අරන් යන්න බෑ ඒ නිසා දැන් හරි එකටලා ඉන්න ඕනේ අපි කරපු වැරදි හොඳටම ඇති හොඳටම ඇති කියන තන්නේ දැන් પરම්පරාවට කීපයට ගැති ඒක හොඳ අපි කරගත්ත වැරද්ද ඒ නිසාම කියනවා කොතනද වැරද්ද ගත්තේ කියලා ඉතලා බලලා ඔයලා ඉස්සරහට යමු කියලා හිතනවා
දැන් අපි කතා කළු තින් මේ ජනවාර්ගික ප්‍රශ්නෙට මූලික වූ මේ දමිළ ජන ප්‍රජාවට මතුවලා තිබුණු ප්‍රශ්න පිළිබඳව කතා බහ කරද්දී ජාතික සංහිඳියාව වෙනුවෙන් දමිළ ජන ප්‍රජාවේ වගකීම් මොකක් කියලාද ඔබතුමා විශ්වාස කරන්නේ?
ඔව් දමිළ ජනතාව පිළිබඳව සිංහල ජනතාවට මතයක් තියෙන උමනාවක් තියෙනවා. මොකද සිංහල ජනතාව තුළ ගිහිලා කතා කරන වැඩ කරන ඇමතිවරයෙක් හැටියට මට දන්නවා ඒක. සිංහල ජනතාව බලාපොරොත්තුත් තියෙනවා දමිළ ජනතාව සදාකාලෙම වෙනම රටක් නිර්මාණ කිරීමේ කියන අර මතය අතරින්න ඕන කියලා. ඒක නෝ වයලන්ස් නෝ ආම් ස්ට්‍රගල් නෝ සෙපරේට් ස්ටේට්. ඒ වගේ බලාපොරොත්තුවක් සිංහල ජනතාව අතර දමිළ ජනතාව පිළිබඳව තියෙනවා. ඒ වගේම දමිළ ජනතාවට සිංහල ජනතාව පිළිබඳව බලාපොරොත්තු දෙකක් තියෙන එකක් තමයි මේ රට තුළ පවතින විවිධත්වය මේ බහු ජාති බහු ආගම බහු භාෂා රටක් කියන බව සිංහල ජනතාව පිළිගන්න ඕන. සිංහල බෞද්ධ ජනතාවට පමණක් අයිතිවත් ජන රට අනිත් ඔක්කොම දෙවැනි තුන්වැනි ප්‍රවේශිය කියලා මතය අතරින්න ඕන කියලා දෙමළ ජනතාව සිංහල ජනතාව සිට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බලයේ බැදීම කියන්නේ මේ ජාතික ජනවර්ග ප්‍රශ්නය සම්බන්ධ වෙලා අපි පටලගෙන ඉන්නව එහෙම නෙවෙයි. මේක රාජාණ්ඩුවක් නෙවෙයි ජනරාජ්‍යයක් ජන ආණ්ඩුවක්. ඒක මෙතන කොළඹට වෙලා රොක් වෙලා තියෙන අර ජන බලතල ටික සමහර පන්තිර පමණක් අතේ ඉර වෙලා තියෙන බලතල ටික යාපනේ මඩගලපු යන වගේම මොණරාගල මහියංගලත් යන්න ඕන. එහෙම දැක්කනම් හරි. ඒක බලයේ බෙදීමට සිංහල ජනතාව එකඟ වෙන්න ඕන කියලත් නොබෙදෙන ලංකාව තුළ එකඟ වෙන්න ඕන කියලා දෙමළ ජනතාව බලාපොරොත්තු වෙනවා.
අපි දන්නවා ඇමතිතුමා දැන් දෙමළ ජන ප්‍රජාව පිළිබඳව කතා බහ කරද්දී උතුරු නැගෙනහිර සහ මධ්‍යම කඳුකරයේ ආශ්‍රිතව ඒ වගේම කොළඹ යම් කිසි ප්‍රදේශයක් ආශ්‍රිතව විශේෂ ව්‍යාප්තියක් තියෙනවා. එතකොට ඔය යම් යම් ප්‍රදේශවල මේ අපි දේශපාලන තන්ත්‍රය පිළිබඳව කතා බහ කළොතින් ඒ සඳහා මැදිහත් වන දේශපාලන චරිතක් තියෙනවා. එතකොට මේ චරිත සංහිඳියාවට දරන මත විවිධයි. දැන් උතුරේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඔහු දරන මතේ උතුරු සහ නැගෙනහිර සම්බන්ධව එතකොට මධ්‍යම කඳුකරයේ කාලයක් තිස්සේ මේ සම්බන්ධව විශේෂයෙන් කටයුතු කරමින් හිටිය තොණ්ඩමන් ඒ පරපුර දේශපාලන පරපුර දරන්නව යම් මතේ එතකොට කොළඹ දැන් ඔබතුමා ඇතුළු පිරිස සංහිඳියාව පිළිබඳව දරන මතේ මේ හැම දෙයක්ම එකිනෙකට පරස්පර විරෝධීතාවයක් තමයි අපි දකින්නේ. දැන් ඔබතුමා මොකද හිතන්නේ දැන් දෙමළ ජන ප්‍රජාව මේ සංහිඳියා ක්‍රියාදාමයට තල්ලු කිරීමේදී මේ සියලුම දේශපාලන චරිත කෙරෙහි කොයි වගේ වගකීමක්ද තියෙන්න ඕන?
මේ සංහිඳියාව සහ සහජීවනය සම්බන්ධව අපි රට අරන් යන අවස්ථාවේදී එම පැත්තෙන් ඉඳලම වාදා එල්ල වෙලා තිනවා. දෙමළ පැත්තෙන්, මුස්ලිම් පැත්තෙන්, සිංහල පැත්තෙන් දෙවිලා තිනවා. ඉතින් ඒක එක 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 පැත්තකට පමණක් කුඩු කරලා අපි කතා කරන්න බෑ. එම පැත්තෙන් තිනවා. දැන් විග්නේශ්වර මහත්මයාගේ ප්‍රශ්නේ නම් මට තේරෙනවා. ඒක ප්‍රශ්නේම TN සංවිධානයේ තුල තියෙන පක්ෂ ප්‍රශ්නේ මණ්ඩලයේ කචල්. අපි කරන දෙයක් නෑ. ඒක යදාගනි මං හිතනවා. ඉතින් එතුමා මේ සිංහල ජනතාවට විරුද්ධ වෙන්න බෑනේ. ඉතින් යාගේ දිවසේම සිංහල පදංචිය දැන් වෙලාම ඉවරයිනේ. ඒ කාලෙම වෙලා ඉවරයිනේ. යාගේ පුතුළු දෙන්න බඳලා ඉන්නේ සිංහල ලස්සන කාන්තාව දෙන්නේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඒකලන් ජීවත් වෙන එකම. ඉතින් ඒකලන් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ දෙමළ ජනතාව අතර සිංහල ජනතාව සමග දෙමළ ජනතාවට ජීවත් වෙන්න බෑ. ඉතින් ඒක යාගේ ප්‍රශ්න වෙනයි. ඒක බලාගමු. තොණ්ඩමණගෙන කතා කරන්න මම කැමති නෑ. එයා ඉතින් ඉතිහාසෙට බාර දීලා ඉවරයි. එයා ඉතින් සතපාඩ වැඩක් නැති නායකයෙක්. එයාගේ නායකත්වයේ පරද්දවල තමයි අපි දැන් අපි අලුත් නායකත්වයේ අපි මද කන්ද කෝර ඇතුළු මේ උතුරු නගර පෙර ජීවිත දෙමළ ජනතාව අතර අදාගෙන යන්නේ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. අනිත් එක මේ සිංහල මුස්ලිම් ජනතාව අතරත් අන්දවාදීන් ඉන්නවා. මේ දැන් අපි ඥානසාර ස්වාමීන් වහන්සේ දැක්කා. ඥානසාර ස්වාමීන් වහන්සේට කාට හරි මට කියන්න පුළුවන් දේශපාලන මතය කතා කරන කාලත අයිතිය තියෙනවා. දේශපාලන මතය කතා කරන්න එපා කියලා අපි කාටත් කියන්න බෑ. ස්වාමීන් වහන්සේලා වේවා, ගුරුකල්ලා වේවා, මෞලවිලා වේවා, මේ පියතුමුණා වේවා කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. නමුත් කවුරුත් කාටත් දෙරෙයිව ජාතිවාදී කතා කරන්න බෑ, අන්තවාදී කතා කරන්න, ද්වේෂ කතාව, ක්‍රෝධ කතාව, වෛරී කතාව කරන්න බෑ. නැත්නම් අන්‍ය ආගමික ස්ථානවල කියලා ගල් ගහන්න මරන්න ගිනි තියන්න කියලා කවුරුත් කියන්න බෑ. ඒ වගේ අන්‍ය ආගමික දෙවියන් වහන්සේ නම් සඳහන් කරලා ගුණෝරප කතා කරන්න බෑ. අල්ලා දෙවියන් සඳහන් කරලා ගුණෝරප කතා කරලා තියෙනවා කරන්න එපා කියලා කියන එක ඒකට ඉඩ දෙන්නේ. ඒකට කවදා ඉඩ දෙන්න බෑ. කවුරු වුණත් වැඩ එකයි ඉඩ දෙන්න බෑ. සමහර වෙලාවට අපි ආණ්ඩුව දැන් මේ අවස්ථාවේදී ජාතිවාද කතා කරන අයට විරුද්ධව කරන කටයුත්ත තවත් තද මදි කියලා කවුරු හිතන්න පුළුවන්. නමුත් අපි ආණ්ඩුවක් හැට වගේ එමෙත්ත බල්ල වැඩ කරනවා නම් එමෙදාම වින්නේ නැහැ. අපි මේ වගේ ආපෝ කවුරු හරි කතා කරා නම් වැඩ කරා නම් ඒකට එරෙයි අපි දැඩි තීන්දුව ගන්නවා. ඒක වරද ගන්න එපා කියලා කියන්න කැමති.
අමතුමා දැන් මේ දවස්වල ජිනීවාහේ 35 වෙනි සැසිවාරයේ පැවැත්වෙමින් තියෙන කාල සීමාවක්. එතකොට දැන් එතනදී අර ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල වෙලා තියෙන මානව හිමිකම් චෝදනත් එක්ක කතාබහ වෙන කතාවක් තමයි තාමත් උතුරේ ජනතාවට ඒ ඉඩම් අයිතිය ලැබිලා නැහැ. එතකොට ඒගොල්ලන්ගේ සංවර්ධන කටයුතු සිදු වෙලා නැහැ කියන කතාව. ඒ අතරතුරේදී අපි දැක්ක පහුගිය කාලයේදී TN එක සම්බන්ධව ඇති වුණේ අභ්‍යන්තර වියවුල සම්බන්ධව කතාබහ කරද්දී තමිල් අරසු කියන පක්ෂය විසින් යම් කිසි වූ විශ්වාස භංගයක් ගෙනාවා උතුරු පළාත් මහමැතිතුමා විසින් ඒ අදාළ රජය විසින් ලබා දෙන ප්‍රතිපාදන නියමිත පරිදි ප්‍රයෝජනීයට ගන්නෙ නැහැ. ඒවා අපව මධ්‍යම රජය වෙත හරවලා යවනවා. මෙතන යම් කිසි වූ ප්‍රශ්නයක් නිර්මාණය කරන්න ඔහුගේ යම් කිසි වූ අභිලාෂයක් තියෙනවා වන්නට පුළුවන් කියන කාරණේ පදනම් කරගෙන. දැන් මේවා බැලුවම අපි දකිනවා මධ්‍යම රජය ඔබතුමා දැන් මධ්‍යම රජය නියෝජනය කරන අමාත්‍යවරයෙක් මධ්‍යම රජයේ ගන්නා යම් යම් පියවර ප්‍රායෝගිකව ඒ ස්ථානීය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති ප්‍රශ්නයක්. ඔබතුමා කොහොමද දකින්නේ මේ ප්‍රශ්නේ?
මධ්‍යම රජයේ කොළඹට වෙලා රොක් වෙලා තියෙන බලදල ටික පළාත් වලට යවන්න ඕන යවන එක තමයි බලය බෙදීම. ඒක සිදු කරගන්නට මේ මධ්‍යම රජය නැත්නම් දකුණේ සිංහල ජනතාවගේ නායකයෝ කවදා කැමති වෙලා හිටියේ නැහැ. ඒ නිසා තමයි ඉන්දියාව සම්බන්ධ වෙලා මේ ධාතු වෙන සංශෝධනය අදලා මේ පළාත් සභා ක්‍රමය අදලා දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒකත් පළාත් සභාව උත්තර පළාත් සභාවට ඡන්දය පවත්වන්නට මහින්ද රාජපක්ෂ කැමති වෙලාම හිටියේ නැහැ. නගනේර කරලා උත්තර පළාත් සභාව ඡන්දය කල් දාගෙන ගියා. අපි වගේ අය විපක්ෂයේ කාලේ ඉන්නකොට බලපෑම් කරලා ජාත්‍යන්තර සමාජ බලපෑම් කරන් පසුව තමයි වෙන විදියක් නැතුව තමයි පළාත් සභාව පවත්වුවේ. ඉතින් පළාත් සභාවෙන් පවත්වුවා මේ බලදල දුන්නා ඒකලං අනාගත්තා කියලා දැන් කවුරුත් කියන්න බෑ. එහෙම නෙවෙයි. නමුත් පළවෙනි පළාත් සභාව නිසා ලොකු ප්‍රශ්න පොඩි ඇති ඒකලං ඒ පළාත් සභා ක්‍රමය දැන් ඉදිරි කාලේ අරිවේ කියලා හිතනවා. කෙසේ වුණත් මම කියපු විදිහට ඒක මේ TN සංවිධානය තුළ ඇතුළත තියෙන අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඒකලං ඒක පාලනය කරගන්න ඕනේ. සුමන්දරන් මහත්මයා මාවේසිනාදලස මහත්මයා තුන් දෙනාම එකතු වෙලා මේ විග්නේශ්වර මහත්මය සමග සාකච්ඡා කරලා විශ්ලේෂණය කරන්න ඕනේ. ඒකල විශ්ලේෂණය කරන්න අපිට කරන්න දෙයක් නැහැ. ඒක ඒගොල්ලන්ට අවවාදයක් දැන් ලැබෙලා තියෙනවා මේ කාල පරිච්ඡේදයේ. මෙහෙම කරන්න එපා. ඒකට වැඩ කරන්න කියලා. ජාතිවාදය අන්තවාදය පදනම් කරන ඉඩ දෙන්නේ නැති වගේම බලය බෙදීම සම්බන්ධව අපි එකඟ වෙන්න ඕනේ. බලය බෙදීමේ සම්බන්ධව සැකයක් තබාගන්න එපා කියලා මම දකුණේ සිංහල ජනතාවට කියන්න කැමතියි. බලය බෙදීම අත්‍යවශ්‍යයි. නොබෙදලා ලංකාවදල බලය බෙදීම අවශ්‍යයි. ඒකව තේරුම් ගන්න ඕනේ.
ඇමතුමා, එතකොට දැන් රජයේ මේ දෙමළ ජනතාවගේ නිජබිම් මේ ඔවුන්ට ලබා දීම, දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කර දීම, එතකොට ඔවුන්ට අවශ්‍ය මේ පුනරුත්ථාපන කටයුතු දිගටම ක්‍රියාත්මක කළ ඔවුන් සාමාන්‍ය ජනදීවියකට හුරු කරවීමේ ක්‍රියාවලිය දැන් කොයි අතකටද, කොයි මට්ටමේද තියෙන්නේ?
පෞද්ගලික ඉඩම් අනිවාර්යෙන් පෞද්ගලික අයිතිකරුවන්ට ලබා දෙන්න ඕන. සකතබා ගන්න එපා, ඒක අනිවාර්යෙන් දෙන්න ඕන. හම්බන්තොට දකුණේ බරාය වටේ මේ ඉඩම් ටිකක් අකර පළොස්දක් උදිර ගන්න යනවා, පවරා ගන්න යනවා කියලා කටකතාවක් ආවා මේ කර්මාන්තකරණයට. ඒ කතාවටම මුනිසිපාලට ආවා. ආගමික නායකවරු නායකත්වය දුන්නා. දේශපාලන නායකයෝ ජනතාවෙන්දි පෙරමුණ ඒකවදි පක්ෂ නායකත්වය දුන්නා. මිනිස්සු පාර ගත්ත, පොලිසිය ගහගත්තා. ඒ කටකතාවට එහෙම එනවා නම් පාරට එන්න පුළුවන් නම් උතුරේ ජනතාව යුද්ධය අවසන් වුණාන් පසුව, ද යුද්ධය අවසන් වෙලා අවුරුදු 10ක් වෙන්න යනවා ඔන්න මෙන්න. තවත් ඒගලන් පෞද්ගලික ඉඩම් ලබා දෙන්න බැරි නම් මේක වැඩක් නෑනේ. උතුරට වෙන නීතිය දකුණට වෙන නීතිය තියන්න බෑනේ. එහෙමනම් රටේ සංවිධියාව සාජීවන හදන්න බෑනේ. ඒ නිසා උතුරේ නීතිය දකුණේ වගේ තියෙන දකුණේ නීතිය උතුරට තියන්න ඕනේ. දකුණේ ජනතාවට මේ තම ඉඩම් බලයතල ලබා ගන්න ඕන තියෙන අයිතිය වගේම උතුරේ ජනතාවට තියෙනවා. පෞද්ගලික ඉඩම් කියලා ඉල්ලන්නේ. ඉතින් දෙන්න ඕනේ අපෝ. යුද්ධ කාලේ අමුදාවට අමුදා කඳවුර ආරක්ෂා කරගන්නට අධි ආරක්ෂක කලාපය ඇදුවා. ඒක ඕනේ නෑ. LTT කාලතෝක තිබුණා. ඒ නිසා කරා. දැන් එහෙම නෑනේ. එහෙනම් දැන් ඒගොල්ලන් කාලතෝකුත් නෑ, LTT ත් නෑ, යුද්ධයත් නෑ. ඒකෝර දැන් ඊඩම් ටික ආපෝ අධි ආරක්ෂක කලාප විශේෂ අවශ්‍ය වෙන්නේ දෙන්න ඕනේ. අමුදා පොලිසිය ඇවිල්ලා මේ විශේෂ කරන්න බෑ. ඒකනම් හොටෙල් නවත්තගෙන යන්න බෑ. දිවර කර්මන්ත කරන්න බෑ. ඒකනම් මේ ව්‍යවසාය වැඩ. ඒ කියන්නේ මේ ෆාම් ලෑන්ඩ්ස් ෆාම් එකක් පවත්තගෙන යන්න බෑ. ඒගොල්ලන් මේ ගොවිතැන් කරන්න බෑ. ඒ වගේම ඒගොල්ලන්ගේ වැඩ නෑ. ඒ පරදී ජීවිතන ජනතාවගේ අයිති වෙච්ච ඩිඩම් ටිකේ අනතර ජනතාවට දීලා කැම්ප් වල ඉන්න ඕන. එතකොට මේ වැඩ කරන්න එකේ වරදී. ඉතින් ඒ වගේ නීති රීති අපි අදා ගන්න ඕන. ඉතින් උතුරට වෙන නීතියක් දකුණට වෙන නීතියක් තිබ්බනම් මෙතන අදන්න බෑ.
දැන් ශ්‍රී ලංකා හමුදාවට එළවලා තියෙන මේ යුද්ධය අවසන් කිරීමේ මේ ක්‍රියාවලියේ අවසාන භාගයේදී සිදු වුණ අය පවසන මේ මානව හිමිකම් චෝදනා සම්බන්ධව මේක දැන් සැසිවාර ගණනාවක් තිස්සේ, වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම ඇදී යන කාරණාවක්. දැන් දමිළ ජන ප්‍රජාව නියෝජනය කරන කෙනෙක් විදිහට ඔබතුමාටත් යම් කිසිවු දමිළ ප්‍රජාවගේ යම් කිසි මතයකුත් ඔබතුමාට ඇහෙනවා ඇති. මොකද හිතන්නේ අමාත්‍යවර රජයේ නියෝජනය කරන අමාත්‍යවරයෙක් විදිහට මේ මානව හිමිකම් චෝදනාව සම්බන්ධයෙන් එළවලා තියෙන තත්වය?
නිකක් අපි තේරගන්න ඕන. කවුරු මොනවා කිව්වත් ඇරේ මේ යුද්ධයේ අවසන් කාල පරිච්ඡේද අවස්ථාවේදී විශාල තොගේ මහජනය මිය ගියා. මැරුන් කෑවා. ෂෙල් පාර වැදිලා මැරිලා මිය ගියා. ඒ ෂෙල් පාර ගැව්වේ නැත්තම් කවුද වෙඩි තිබ්බේ? LTTද අමුදාවද කියලා වාදවාදී අමුදාම තියෙනවා. ඒක ඉතින් අමුදා පැත්තෙන් කියනවනේ LTT මැරුවා කියලා, LTT පැත්තෙන් කියනවා දෙමළ ජනතාවගේ නායකයේ TNA පැත්තෙන් කියනවා අමුදා මැරුවා කියලා. අපේ වැරදි ප්‍රතිපත්ති නිසා මේ මහජනය අපේ රටේ ශ්‍රී ලාංකිකයෝ සිංහලව දෙමළව මුස්ලිම්ව කවුරු හරි මේ දකුණේ වගේ ත්‍රස්ත ක්‍රියාව නිසා බොබ්බ පාරේ වල සිංහල මිනිසා මිය ගියා. ඒ ඔක්කොම අපේ රටේ ප්‍රවසිය මේ මිය ගියේ මැරුණේ අපේ මේ ජාතිවාදී නායකයෝ නිසා, එපැත්තෙම නායකයෝ නිසා තමයි මේ ඔක්කොම සිදු වුණේ. ඒ නිසා අපි ඔක්කොම නායකයෝ ඔක්කොම එකතු වෙලා මේ තමුන් කරපු වැරද්ද සම්බන්ධව පුදු සමාවක් මහජනය ළඟ ඉල්ලන්න ඕනේ. නැත්තම් මේ නායකයෝ ඔක්කොම එකතු කරලා අපි මේ මූදර විසි කරලා අලුත් නායකයෝ හදන්න ඕනේ. එතන වෙන්නේ
රජය අමාත්‍යවරයෙක් විදිහට මේ අභිශෝධන ක්‍රියාවලියට, කියන්නේ නීති විමසුම් ක්‍රියාවලියට විදේශ විනිසුරුන් සහභාගී වීමේ යෝජනාව පිළිබඳව මොකද ඔබතුමාගේ මතය?
විදේශ විනිසුරුන් ඕන කියන ප්‍රශ්න සම්බන්ධව විවිධ මත එල්ලවලා තියෙනවා. ඉතින් ඒක අවරි කන්ට්‍රවර්ෂල් ප්‍රශ්නයක්. ඒක පසුගිය කාලේ අපේ ජුඩිෂරි පද්ධතිය, ඒ කියන්නේ මේ අධිකර පද්ධතිය පිළිබඳව විශ්වාස නැති නිසා තමයි මේ ජාත්‍යන්තර විනිසුරුන් ඕන කියලා කිව්වේ. දැන් ඒ පද්ධතියේ විශ්වාසය පොඩ්ඩක් තවරු වෙලා තියෙනවා. නමුත් ඒක හොඳ මදිද අරි මදිද ඇතිද කියලා තවත් අපි ඒක සාකච්ඡා කරන්න ඕන. කෙසේ වුණත් මේ සම්බන්ධව අපි ජනිවාවේ සැසිවාරයේ අපි තීන්දුව කරන්න තියෙනවා. ඒ තීන්දුවට බැඳලා ඉන්නවා අපි. මේක ස්ථාවරය.
අමතමම මේ බොහොම ස්තුතිවන්ත වෙන ඔබතුමාට මේ SBS සිංහල ගුවන්විදුලි වෙනුවෙන් මේ ඔබතුමාගේ මේ සැසිවාරයේ අතරතුරදී විශේෂ කාල වේලාවක් අප වෙනුවෙන් ලබා ගැනීම පිළිබඳව සමස්ත ඕස්ට්‍රේලියාවේ සිටින සිංහල ජන ප්‍රජාවට සිංහලෙන් ඔබතුමාගේ මේ රජයේ මතය කතා බහ කරන්න එකතු වීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ ඔබතුමා ත්‍රි භාෂාව කතා බහ කරන්න පුළුවන් මේ ශ්‍රී ලාංකික ජන ප්‍රජාවගේ සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විදිහට මම අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමති විදේශගත ශ්‍රී ලාංකික ජන ප්‍රජාව සතු වගකීම් මොකද්ද ශ්‍රී ලංකාවේ තමන්ගේ මාතෘභූමියේ සංහිඳියා ක්‍රියාදාමයට?
ශ්‍රී ලංකාවේ ගින්නක් තිබුණා. ඒක නිමලා අපි දැන් ඉස්සරහට යන ගමනක් තියෙනවා. කරුණාකර විදේශ රටවල ඉඳගෙන ශ්‍රී ලංකාවේ ගින්නට තවත් පෙට්‍රෝල් දාන්න එපා. පත්තු කරන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරලා වගකීමෙන් ඇසිරෙලා මේ ශ්‍රී ලංකාව තිබිච්ච ගින්න අපි නිමා කරගෙන තියෙනවා. ඒ නිමා කරපු ක්‍රියාවට උදව් උපකාර කරලා දැන් ඕස්ට්‍රේලියාව බලන්න. මේක ෆෙඩරල් රටක්. මේ රටේ විවිධ ජාති නාග භාෂා ජීවත් වෙනවා. මේක මේ අත්දැකීම ලංකාව ලබා දෙන්න. නැතුව මෙතන දෙකට තවමත් අන්තවාදී වැඩ කරන්න එපා. ඕගොල්ලන් මෙතන ජීවත් වෙනවා නම් ඕගොල්ලන්ට අවස්ථා ලබා දීලා දෙන්නේ මේ රටේ තියෙන මේ ක්‍රමය නිසා. මේ ෆෙඩරල් ක්‍රමය. මම කියන ෆෙඩරල් ක්‍රමය වෙන්න ඕන කියලා කියන නෑ. මේ අර බහුවාදී ක්‍රමය, බහුජාති ක්‍රමය, බහු ආගම් ක්‍රමය, ඒ විවිධත්වය. ඒක අත්දැකීම ලබා දෙන්න ලංකාවට දැන. සමහර විදේශගත වෙලා ඉන්න දෙමළ අයත් සිංහල අය කරන්න වැඩ මොකද නෑ. ඒගොල්ලන් මේ මෙතන මේ සතුටින් ජීවත් වෙනවා. අනිකුත් අන්නේ ජාතින් එක ජීවත් වෙනවා. භාෂා ඉගෙන ගන්නවා. ගණ දෙන කරනවා. නමුත් ලංකාවදල එනකොට ඒගොල්ලෝ ඔක්කොම මේ ජාතිවාදී වෙනවා. ලංකාවේ ඒකී වෙනවා. පිටට ආවම ෆෙඩරල් වෙනවා. මේක මේ කරන්න එපා. දෙපටි වැඩ කරන්න එපා. මම මගේ බෞබසාව දෙමළ. මම ජාතියකට දෙමළ. ඒකට වඩා මට වටින්නේ ජාතිය භාගම් භාෂාවට වඩා මගේ රට. මං ශ්‍රී ලාංකික පළවෙනිව. පසුද මගේ භාෂාවක මොකම එන්නේ. ඒක විතර පුරුදු වෙන්න ඔක්කොම. එච්චරම කියන්න කැමතියි.
අමතුමා බොහොම සුති SBS සිංහල ගුවන් විදුලියට කතා කළාට.
Thank you. නන්දි. සුති.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම